ඊළඟට අද නායපත්තර යෑමට ප්‍රථම මගින් වෙලාව ඉල්ලා තිබුණා ගරු අනුරකුමාර් සේනානායක මැතිතුමත්, ඊට පස්සේ ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමත්, ඊට පස්සේ විමලවිල දිසානායක මැතිතුමත්. ඒ තුන් දෙනාටම අවශ්‍ය නම් දැන් දෙන්න පුළුවන් අවශ්‍යයි.
අවශ්‍යතාවය නම් ටිකක් කල් ගිහිල්ලා. පුදාර ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රකාශනත් එක තමයි මගේ ප්‍රශ්නේ පැන නැගුනේ. ඒ නිසා ඔබතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා අදාළ ආයතන විසින් දැනුම් දීලා තියෙනවා කියලා 118ක ලැයිස්තුවක් නොමැති බව. නමුත් ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118ක් ඇලෝසියස්ගේ මුදල් ගත්තා යයි කියලා විශාල මාධ්‍ය ප්‍රචාරයක් සහ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා සිදු කර තිබෙනවා. ඔබතුමා ඒක යම් සාධක මත ඒක එහෙම නෙවෙයි කියලා තියෙනවාද? හැබැයි තවත් සාකච්ඡාවක් තිබෙනවා ගරු කතානායකතුමනි, ඇලෝසියස්ගේ ගිනුමින් එක්පත් 166ක් කුමාරු වී තිබෙනවා කියලා. එතකොට ඒකත් දැන් ඒතොට ඒ චෙක්පත් ලැබුණේ කාටද කියන එක පිළිබඳව පරීක්ෂණ සිදු විය යුතු තිබෙනවා. ඒතොට 118ක් නැත්තම් ඔබතුමාගේ දැනගන්න කැමති ඒ චෙක්පත් 166 පිළිබඳව ඔබතුමාට වාර්තාවක් ලැබිලා තිබෙනවා. මොකද ඒකත් දැන් සමාජයේ සාකච්ඡා වෙමින් තිබෙන නිසා. ඊළඟ දෙවෙනි කරුණ, අපි බැඳුම් කර වාර්තාව පිළිබඳවත් ඒ වගේම බරපතල මූල්‍ය අපරාධ ජනාධිපති විමර්ශන කමිෂන් සභාව පිළිබඳවත් එක දිනක විවාදයක් පැවැත්වුවා. ඒ වගේ මේක තව දිගට පවත්වාගෙන යන විවාදයක්. නමුත් දැන් ගරු කතානායකතුමනි, මේ විවාදය නතර වෙලා තිබෙනවා. නතර එක දවසක් නියම කරගෙනත් පාර්ලිමේන්තුව එක නතර වුණා. නතර වෙන්න හේතුව තමයි බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව විමර්ශන වාර්තාවේ සිංහල පිටපත පමණයි තිබෙන්නේ. තවත් අඩුමතරමේ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ පිටපතක් ඉදිරිපත් කරන්න කියන යෝජනාව මත තමයි. ඔබතුමාගෙන් දැනගන්න කැමති ඒ පිටපතට දැන් ඇති වී තිබෙන තත්ත්වය කුමක්ද කියලා. ඒක මගේ දෙවෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ඔබතුමාට බැඳුම් කර කමිෂන් සභාවේ වාර්තා ඉල්ලා සිටින අවස්ථාවේදී ඔබතුමා පාර්ලිමේන්තුවේ ඔබතුමාට ලැබිලා තිබෙන්නේ C 350 - C 360 දක්වා කියන වාර්තා. එතකොට C 1 - C 349 දක්වා වාර්තා ලැබිලා නැහැ. ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා කියලා කිව්ව ඒ වාර්තා සභාවට ඉදිරිපත් කරන්න කියලා. මම දැනගන්න කැමති ඒකේ ප්‍රගතිය. දැන් ගරු කතානායකතුමනි, යම් වාර්තාවක් ඇවිල්ලා තිබුණා කමිෂන් සභාවේ. ඒ පිළිබඳ විවාද තියෙන්න පුළුවන්. හැබැයි සෑම පුරවැසියෙකුටම වාර්තාව පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය තිබෙනවා. වාර්තාව සතු බලධාරීන් තමන්ට කැමැති පරිච්ඡේද සමාජගත කිරීම යුක්තිසහගත නැහැ. ඒ නිසා අනිවාර්ය ලෙස ගරු කතානායකතුමනි, දැන් කොටසක් ඇවිල්ලා තිබෙනවා. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. කොටසක් ඇවිල්ලා ඒ කොටස පිළිබඳ විවිධ සාකච්ඡාවන් තිබෙනවා. නමුත් ඉදිරිපත් නොවන වාර්තා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ඉදිරිපත් වෙන වාර්තාවල කුමක්ද තිබෙන්නේ? ඒ පිළිබඳ දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් මම දැනගන්න කැමති C 1 - C 349 දක්වා වාර්තා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ කවදාද? අඩුමතරමේ දැන් මේ සාකච්ඡාව තිබෙන්නේ දැන් ඔබතුමා අපේ පණිවිඩකරුව බවට පත් වී තිබෙන්නේ. ඔබතුමාට අපි කියනවා, ඔබතුමා ජනාධිපති ලේකම් කියනවා. ජනාධිපති ලේකම්තුමා කියන එක ඔබතුමා අපිට කියනවා. මේක දැන් සිදු වී තිබෙන තත්ත්වය. ඒ නිසා මීට පෙරත්ම ඔබතුමාට යෝජනා කරා ජනාධිපති ලේකම්වරයා මේ පාර්ලිමේන්තුවට කැඳවන්න. කැඳවලා මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් දෙන්න. මේ වාර්තා මොනවද? වාර්තාවට ඇති වී තිබෙන තත්ත්වය කුමක්ද? යවලා තියෙන්නේ කුමක්ද? නීතිපතිවරයාගේ නිර්දේශ කවරේද කියන එක පිළිබඳව අපිට ජනාධිපති ලේකම්වරයාත් එක්ක මේක සාකච්ඡා කිරීම සඳහා ඔබතුමා නිලධාරීන් කැඳවන්න කියන යෝජනාව මගේ තියෙන බොහොම
ස්තුතියි ගරු මන්ත්‍රී. ඔබතුමාත් ඒ ගැනද ගරු බන්දුලගොඩ ගුණවර්ධන ආචාර්යතුමා?
නෑ ගරු කතා.
මේක ගැනද නැත්නම් මේ
නෑ
එහෙනම් මේක පිළිතුරු දෙයලා ඉන්න මං. හොඳයි, එහෙනම් පළමුවෙන් මං කියන්න ඕනේ දැන් මම මේ සම්බන්ධයෙන් නීතිපතිතුමාටත් පොලිසියටත් ඒවන අදාළ සියලු මංශවලින් මේ ගැන විමසුවා. මොකද රටේ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. ඒක මම කලින් කිව්ව පරිදි මේක පාර්ලිමේන්තුවටත් අගෞරවයක්, සියලුම මන්ත්‍රීවරු 225 ජනරත් අගෞරවයක්, රටටත් අගෞරවයක්. ඒ නිසා එයාමට සාධික කළකෝ එහෙම ලැයිස්තුවක් 118ක් ඉන්න ලැයිස්තුවක් හෝ 160ක් ඉන්න ලැයිස්තුවක් එයා ගාව නැහැ. එහෙම දෙයක් පෑච් වෙනවා කියලා කිව්වෙත් නැහැ. ඉතින් ඒ නිසා දැන් මම ඉල්ලලා තියෙනවා සම්පූර්ණ මේට අදාළ සම්පූර්ණ වාර්තාවල ඇටැච්මන්ට්ස්, ප්‍රධාන වාර්තාවට ඇතුළත් සියලුම ඇටැච්මන්ට් මට වහාම ලබා දෙන්න කියලා මං ලේකම්තුමාගෙන් ඉල්ලා තියෙනවා. ලේකම්තුමා මේ දවස්වල විදේශගත වෙන්නේ. මම විශ්වාස කරන ඒක පැමිණි හැටියෙම අනුමැතිය ලබාගෙන මේ ඇටෝර්නි ජෙනරල්ගේ අනුමැතිය ඇතුව ඒක ලබා දෙයි. නමුත් මම මේ කෙලින්ම මට සහභාගී වෙන්නේ නැහැ. මොකද ඒ හරහා යන්නේ. ඉතින් මම ඒ වගේ මම කියන්න ඕනේ මේ සෑම විටම ඊතුමා අපිට සහයෝගය දුන්නා. ජනාපති ලේකන්තුමා සෑහෙන සහයෝගය දුන්නා. මම ඒකම පුජ්‍යලික විශ්වාස කරන්නේ එයා එතුමා කැමැත්තෙන් මොකක් හරි හංගගෙන ඉන්නවා කියලා. මම බලන්න අවස්ථාවක් ගන්න පුළුවන් වේද කියලා. මගේ තුතකම ඒකයි මම උදේ පැහැදිලි කළේ. මේක අපේ මේ මුළු රටම මේ ගැන ආන්දෝලනයක් තියෙන අවස්ථාවක රට අහිතකර විශේෂයෙන් මන්ත්‍රීවරුන්ගේ ආත්ම ගරුත්වයට හරි වෙන දෙයක් සිදු වෙනවා නම් ඒක හොඳ නෑ කියලා මම ඒ වගකීම මම බාර ගන්නවා. බොහොම ස්තුතියි ගරු බන්දොල් ගුණවර්ධන මහත්තුමා.
ගරු
ඉංග්‍රීසි පිටපත ට්‍රාන්ස්ලේටර් දීලා තියෙනවා කිව්වා. ඔව් ඒක තමයි ඉංග්‍රීසි ඒක බාර දීලා තියෙනවා. කියන්නේ ගරු බන්දොල්
ගරු කතානායකතුමනි මේ අර්ජුන ඇලෝසියස් මහතාසා අනිසිදීන මේ රටේ ඉතාම විශාල ජාතික වශයෙන් වැදගත්කමකින් යුත් බොහෝ දේ මේ ගරු සභාවේ අවධානයෙන් ගිලිහි යනවා. අද දින ඔබතුමා මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තිබෙනවා නව වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය. ඉතින් මේ ප්‍රතිපත්තිය යටතේ ඉතාම ආන්දෝලනාත්මක සිංගප්පූරු නිදහස් වෙළඳ
ඒක මාද විවාදේ ගන්න පුළුවන් නේද ගරු ආචාර්යතුමා?
නෑ මේක ගැන මම අපි ඔබතුමාගෙන් ඒකාබද්ධ විපක්ෂයේ ලෙස ඉල්ලා සිටින්නේ මේ රටට මෙවැනි ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හැදෙන අවස්ථාවක කරුණා කරලා අඩුම තරමේ දින දෙකකවත් මේ අන්තර්ගතයේ පිළිබඳ විවාදයක් පැවැත්වීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබලා දෙන්න මේක උපනූපන් පරම්පරාවල් වලට බලපාන මේ මුණු රටටම බලපාන ජාතික වැදගත්කමින් යුත් සිද්ධියක්. සිල්ලර දේවල් වලට ගිහිල්ලා මේ ජාතික න්‍යාය පත්‍රයක් සැඟවුණ එකක් ක්‍රියාත්මක වෙන තත්ත්වය නැවැත්විය යුතු වෙනවා මේ ගරු සභාව විසින්.
පොඩ්ඩයි මම ඊළඟ මේක පක්ෂ නායකගේ රැස්වීම ඉදිරිපත් කරන සේමසිංහ මැතිතුමා ඒක ඒ කියන්නේ බල පාදිරි කළා ක්ලෝස්
ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි. අර ඔබතුමා මතු කරපු කාරණාවෙම ගරු කතානායකතුමනි දැන් මේ සභාව තුළම ගරු මන්ත්‍රීතුමාලා දෙන්නෙක් ප්‍රසිද්ධියම පිළි අරගෙන තියෙනවා මේ ආකාරයට මුදල් ලබා ගැනීමක් කරා කියලා. හැබැයි ඒ ගන්න අතරම ඒ කණ්ඩායම විසින් කියනවා අහවල් සංඛ්‍යාවක් අරගෙන තියෙනවා තවත් සංඛ්‍යාවක් අරගෙන තියෙනවා තවත් සංඛ්‍යාවක් අරගෙන තියෙනවා කියලා. ඒ හින්දා ගරු කතානායකතුමනි රටේ ජනතාව තුළ ඔබතුමා කිව්වා වගේම සාධාරණ සැකයක් ඇවිල්ලා තියෙනවා. දැන් එක කණ්ඩායමක් ගත්තා කියනවා ඔබතුමා අද අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන ඔබතුමා කියනවා එහෙම වார்த்தාවක් නැහැ කියලා. හැබැයි ගරු කතානායකතුමනි දැන් ජනතාවට තේරෙන්නේ නැහැ කාව පිළි අරගන්නද කියලා. ඔබතුමා කියන කාරණාව ඇත්තද එහෙම නැත්නම් අර මුදල් ලබා ගත්තා කියන මන්ත්‍රීවරු කියන කාරණාව ඇත්තද කියලා. ඒ හින්දා ගරු කතානායකතුමනි මේක ඇත්ත කතාවක් නෙවෙයි නම් කරුණාකරලා ඒ විදිහේ රට නොමග යවන්න එපා කියලා ඒ අදාළ මහජන නියෝජිතයන්ට අවවාද කරන්න කියන කාරණාව ඉල්ලනවා ගරු කතානායකතුමනි. මොකද ඒක ඔබතුමා ඇතුළු අපි සියලු දෙනාටම කරපු අපහාසයක් අවමානයක් සහ මේ උත්තරීතර සභාව කෙරෙහි ජනතාව තියෙන විශ්වාසය බිඳ දැමීමක් ගරු
කතානායකතුමනි.
ගරු කතානායකතුමනි දැන් මේ දිගින් දිගට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ ශ්‍රී ලංකා ජනරාජයේ වෙළඳ ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තියක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රතිපත්තිය සකස් කරන්න යම් කාලයක් ගත වුණත් මේ නිව් ට්‍රේඩ් පොලිසි නව වෙළඳ ප්‍රතිපත්තිය අපි මේ ලේඛනයේ ඉදිරිපත් කරලා මේ සභාව දැනුවත් කරලා තියෙනවා. මේ සභාගත කරන්නේ ගරු කතානායකතුමනි දැනුවත් කිරීමට ඒ වගේම විවාදයක් දීම ගැන කිසිම ගැටලුවක් නැහැ. ඉතාම වැදගත් වූ කාරණයක් අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ශූරීන් විසින් ඉල්ලපු පරිදිම මේ පිළිබඳ විධිමත් විවාදයක් ලබා දීමට රජය කටයුතු කරනවා කියන කාරණේ කියන්නේ.
ගරු නරින් මණ්ඩාර මහත්තයා අපි වෙලාව ගැන අවධානය යොමු කරන්න.
බොහොම ස්තුතියි ඔබතුමාට. විශේෂයෙන් පෞගිය දිනවල මේ විවාදයේ තිබුණා. දැන් ඊයේද පෙරේදාද අපේ මහින්දානන්ද අලුත්ගොඩේ මහත්තයා මේ පැත්තට ඇඟිල්ල දික් කළා මේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් 24 ගෙන් ප්‍රශ්න කරලා තියෙනවා කියලා මේත් වගේ සාවද්ද තොරතුරු සමාජගත කරා මේ පාර්ලිමේන්තුවේ තුල කිව්වා. ඒ වගේම මාධ්‍ය තුලින් ගියා. ඒ නිසා ඔබතුමාගෙන් අපි ගෞරවණීය දෙයක් ඉල්ලනවා මේ වார்த்தාව සභාවට ගෙන්න ගන්න. මොකද මේ පෞගිය වෙලා ටිකේ වෙච්ච ඩැමේජ් එක മന്ത്രിවරු සියලු දෙනාටම වුණා. අපිට ලොකුම සැකේ තියෙන්නේ මේක වැඩිපුර ඉන්නේ ඒකාබද්ධ කට්ටිය කියලා. ඒක
තමයි මේ ප්‍රශ්නේ. මේක යන්නේ නැහැ. ගරු ඉමරිවිරිචානාගේ මැතුමා.
ගරු කතානායකතුමනි මම ගිය අවුරුද්දේ 7 මාසයේ දුරස්සින්දා දාතමින් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා ගරු මුදල් ඇමතුමා සහ ජනමාධ්‍ය ඇමතුමාගෙන් අහන්න. නමුත් දැන් ලබන මාසේ 12 වෙනිදාට මේකේ වර්ෂ පූර්ණ උත්සවයේ සමරන්න තියෙන්නේ. මෙතෙක් ඒකට මට පිළිතුරක් ලැබිලා නැහැ. මම දන්නේ නැහැ මේක මේ
මම අවධානය යොමු කරන්න
ඕනේ. ඔබතුමාගේ කාලේ වෙච්ච දෙයකට නෙමෙයි මං එක අහන්නේ.
නෑ එතුමා ගරු
ඒක ඔය බලන්න. ඒක බලයි. උත්තරේ ඉදිරිපත් කරන්න.
හොඳයි.
දුරතුරු දැනගැනීමේ පනත යටතේ ලංකාදීප පුවත්පතේ බිඟුන් මේනක කියන ලේඛකයා නව අලුත් කෘෂිකර්ම ගොඩනැගිල්ල පිළිබඳව තොරතුරු ඉල්ලා සිටිනා ඊට අදාළ බදු කිවිසුම. නමුත් මේ දක්වාම තොරතුරු දැනගැනීමේ පනති යටතේ වරප්‍රසාද යටතේ ඉල්ලපු ඒ තොරතුරේ අමාත්‍යංශයෙන් දෙන්න බදු කිවිසුම නැහැ කියනවා.
රපොත්තු කරන්න පුළුවන්
ඒ අභියාචන ඔක්කොම දාලා ගිය අවුරුද්ද ඉඳලා ඉල්ලන්නේ.
රපොත්තු කරන්න පුළුවන්.
ඉතින් මේ පාර්ලිමේන්තුවේ බොහොම උත්කර්ෂයෙන් කතා කරලා සම්මත කරමු මේ තොරතුරු දැනගෙන පනතේ ඒ දැන් මට පේන හැටියට පනතේ තොරතුරුවත් අපිට ගන්න විදියක්
නැහැ.
රටේ ජනතාවට
එක එක
පනත පිළිබඳව දැන් දන්නේ නැහැ වගේ ජනතාව.
තොරතුරු අපි ඒක දර හරි දැන් අපි අද ප්‍රධාන කටයුතු වලට යන්න ඕනේ සෝෂල් මැතිතුමා සහයෝගය දෙන්න මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද? මොකක්ද ප්‍රශ්නේ?
කතානායකතුමා
ඔව්
අපි අදත් කතාර ඊයේ පෙරේදත් කතාපු කරුණෙන් නැවතත් ඔබතුමාගේ අවධානය වුණ ගරු කතානායකතුමා බරපතල ප්‍රශ්නයක් නිසා මේ කියන්නේ අර අර්ජුන ඇලෝසියස්ගේ මුදල් සම්බන්ධව පොපිචල් සේසි සමගින් මුදල් ගත්තා ඒ
සම්බන්ධව
අපි සියලු දෙනාම කියන්නේ මෙතනදී මේ සම්බන්ධ නිවැරදි මන්ත්‍රීවරු නිවැරදි විය යුතුයි ඒක ඔබතුමාගේ කාර්යභාරය. ඒ වගේම මේ තුල සැඟ වෙලා පාර්ලිමේන්තුවේ ඉන්න අර්ජුන ඇලෝසියස්ගේ සල්ලි ගත්තයත් මේක පුරා ඒගොල්ලෝ දැන් මේකට රෙන්න
හදනවා.
මෙන්න මේක බලක් ගන්න කටයුතු
කරා. බොහොම ස්තුතියි අද ප්‍රධාන නායපතේ විශාංක එකේ සිට හතර දක්වා මොකද්ද කතා කරන්න
ගරු කතානායකතුමනි විශේෂයෙන් මේ බැඳුම් කර සිද්ධිය ගත්තොත් එහෙම ඒවල නම් හෙලිකිරීම ඔය ප්‍රශ්න දිහා බැලුවාම මේ ලොකු හොරකම් වහගන්න අද බැඳුම් කර සිද්ධිය පාවිච්චි කරන විපක්ෂයේ හොරකම් කරපු මන්ත්‍රීවරු ටික මේකෙන් වෙන්නේ මේ මේකෙන් හදන්නේ මේගොල්ලෝ මේ බැඳුම් කර සිද්ධිය ගැන කතා කරලා 118ක් සම්බන්ධයි කියලා බොරු ප්‍රචාරය ඇරලා අර තමුන් කරපු හොරගම් වල තියෙන පරීක්ෂණ ටික
ඒක මම පැහැදිලි කළා උදේ ගරු මන්ත්‍රීතුමා ගරු තුචාර මැතිතුමා
මට කියන්න තියෙනෙත් ගරු කතානායකතුමනි මේ හපහපා එන්න හොඳ රස බුලත් ටිකක් හැම්මලා මේක හැමදාම
ඔබතුමා මයික් හොඳයි හරි අපි දැන් අපි අවසාන කරන අද ප්‍රධාන කටයුතු රාජ්‍යයක් තියෙනවා අර මම මේ අවස්ථාව දීම ආයුතුරේට ප්‍රයෝජන හරි ගන්න එපා ඔව් කියන්න මොකද්ද කියලා
මේ මතුවෙන ප්‍රශ්නේ සම්බන්ධව ගරු කතානායකතුමාට විශාල වක්කීමක් තියෙනවා මේ කාර්යය කරන්න පුළුවන් ඔබතුමාට කුමක්ද අපේ කෝප් සභාවට ජයන් සමරවීර මන්තුමයි අර කවුද මහින්දානන්ද අලුත්ගම මන්තුමයි දුන්නා නම් දිවුරුම් ප්‍රකාශය ඔබතුමාට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ 225 වෙනි දිවුරුම් ප්‍රකාශය ගන්න ඒ ප්‍රකාශය ඉල්ලන්න පුළුවන් එහෙම ගත්තද නැද්ද කියලා
නෑ ගරු මන්ත්‍රීතුමා එහෙම දිවුරුම් ප්‍රසං අසා කියන කිසිම අවස්ථාවක් නෑ මට ඒක සාධාරණද මට අයිතියකුත් නෑ ප්‍රධාන මට කිව්වා අපි කියන්නේ ඉක්මනට
විශේෂයෙන්ම තොරතුරු දැන ගැනීම කියන කාරණේ අපි තමයි අපේ ආණ්ඩුව තමයි ගරු කතානායකතුමනි ඒක යථාර්ථයක් බවට පරිවර්තනය පෞගිය ඉතිහාසයේ තුලම මේ තොරතුරු වසන් කරපු විදිය සහ මේ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් කරපු කටයුතු පිළිබඳව අපි දන්නා විචදේ. හැබැයි BMICH එක තුල වෙනම ස්ථාපිත කරලා තියෙන කාර්යාලය තුල රැඳිලා ඉන්න නිලධාරියාගෙන් ඕනෑම තොරතුරක් ගන්න පුළුවන්. ඒක නොදෙනවායි කියන කාරණේ
මම
බොරුවක් ගරු කතානායකතුමනි. අපි ගිහිල්ලා අපි අරන් තියෙනවා ඒක.
හොඳයි අද ප්‍රධාන විෂය වශයෙන් අංක 1 සිට 4 දක්වා සුරාබදු වාඥාපන තත්ත්වයේ නිවේදන පාක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම කියන්න කැමතියි 2018 මේ මාස 20 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අද මෙම සුරාබදු නිවේදන අතරින් අද දින සරකා බානු ලබන නිවේදන 2018 ජූනි මාස 5 වෙනිදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සරකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2018 ජූනි මාස 7 වෙනිදා එනම් අද දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තියෙන බව මම දැන් දැන කැමතියි. ඔව් ගරු මංගල සමන් මහත්මයා ආමන්ත්‍රණය කිරීමට පෙත ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාත වෙන්න පැමිණියා.
ගරු ඇමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අතවසෙම් ඔබ නියෝජ්‍ය කතානායක ධුරයට පත් වූයින් පසුව ඔබ ඉදිරියේ කතා කරන මේ ප්‍රථම අවස්ථාව ඒ නිසා ඔබතුමාට මාගේ සුභාශිංසනය එකතු කරන්න කැමතියි. ඒ වගේම ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් මා මිත්‍ර චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට එදා පාර්ලිමේන්තුවට නොපැමිණීම ගැනත් මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමතියි. ගමේ කමත හරියට හරි ගරු කතානායකතුමනි මම මෙතෙන්දී
අර එක තුන හතර කියන අයිටම්ස් මූව් කරනවා. අපි දැන් ආරම්භ කරන්නට ප්‍රථම තොරතුරු දැනගැනීමේ පනත ගැන බොහොම වේදනාවෙන් මන්ත්‍රීවරු කීප දෙනෙක් විපක්ෂයේ කතා කරනවා මට ඇහුණා. මට එතකොට මතක් වුණේ මේ අයම නේද මේ පැත්ත වාඩි වෙලා ඉන්නකොට අපේ එදා කතානායකතුමා තොරතුරු දැනගැනීමේ පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ගේනකොට දැඩි ලෙස විරුද්ධ වෙලා ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයටවත් ගන්න ඉඩක් තිබුවේ නැහැ. අද තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙනවා. නමුත් ඕනෑම අලුත් පනතක් විශේෂයෙන් මේ තරම් විප්ලවකාරී පනතක් ක්‍රියාත්මක වීමේදී මුල් කාලය තුළ යම් යම් අඩුපාඩු ඇතිවේවි. නමුත් ඒවත් ඇතිකරගෙන ඒවත් හරිගස්සගෙන ඇත්ත වශයෙන්ම අපි ඉදිරියට යනවා. කමන්නේ
ගරු අනුරක මහරදී සනායක මහත්මයා
තොරතුරු දැන ගැනීම පනතට අනුව නෙවෙයි වෙන තොරතුරුක් දැන ගන්න පුළුවන් දුබුදුමගේ විශේෂයෙන්ම මේ අර
මම
අර ඔබ ජනමාධ්‍ය අමාත්‍යතුමා හැටියට විශේෂයෙන්ම අර TNL නාලිකාවේ ඔබතුමා ඉදා පාර්ලිමේන්තු කෝසල බල්ල උත්තරයක් දෙන්නම් කියලා TNL නාලිකාවේ පොල් ගහවෙල කුළුණු ආශ්‍රිතව ඇතිවෙච්ච ගැටලුව පිළිබඳව දැන් වර්තමාන තත්ත්වය මොකක්ද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
නෑ ඇත්ත වශයෙන්ම අපිට TRC එකෙන් නියාමක සභාවෙන් පිළිතුරක් එවලා තියෙනවා. ඒක කරේ කොහොමද ඇයි කියලා හේතුව දැන්ට ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම TNL ආයතනයේ ශාන් වික්‍රමසිංහ මැතිතුමාගෙත් ලිපියක් එහෙම නැත්නම් ඒ තොරතුරු තියෙනවා. ඒ තොරතුරු අතරේ පරස්පරයක් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන හරි හැටි හොයලා බලලා කටයුතු කරනවා. නමුත් මට ආරංචි හැටියට ඒ අයත් හෙට අනිද්දා වෙනකොටම මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ගයටත් යොමු වෙනවයි කියලා. ගරු කතානායකතුමනි, ඔබතුමන්ලා අපි දන්නවා ගොබෙල්සියන් න්‍යාය කියලා කියන්නේ විශේෂයෙන්ම ඇඩෝල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරක ඇමතිවරයා ගොබෙල්ස් විශ්වාස කරා එකම බොරුව නැවත නැවතත් කිව්වොත් කාලයක් යනකොට ඒ බොරුව ඇත්ත බවට ජනතාව විශ්වාස කරනවායි කියලා. ඇත්තෙන්ම බලනකොට මට හිතෙනවා අපේ මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් අද මේ ගොබෙල්සියන් න්‍යාය අනුව කටයුතු කරන්න තීන්දු කළා තියෙනවා. මොකද එතුමා කොහොමත් එතුමාට එවගේම එතුමාගේ හිටපු රජයට විශාල ෆැෂිස්වාදී නැඹුරුවක් තිබුණා. ඒ නිසා ඒ ෆැෂිස්වාදී සංකල්පයන්ට බොහොම කැමති ඇති. මොකද මෙතුමත් දැන් එතුමා ලියන නෙමෙයි කවුරු හරි ලියලා දෙන බොරු නිතර නිතර කියලා ඇත්ත වශයෙන්ම ඒව සම්බන්ධයෙන් විවාදයකට එන්නේ කිව්වමත් ඒට උත්තරයක්වත් දෙන්න සූදානම් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ මම ඊයේ පෙරේදා දැක්කා අයිලන්ඩ් පුවත්පතේ දිවයින පුවත්පතේ එතුමා කියලා තියෙනවා අපේ රජයක් යටතේ බදු 100ට 20කින් අඩු කරනවා කියලා. මොකද එතුමා කියනවා මේකෙත් අයිලන්ඩ් එකෙත් කියනවා people are suffering due to high extremely high taxes, they can't even eat properly or save any money. ඒ වගේම ජීවන වියදම ඉතාමත්ම අහස ඉහලින් තියෙන නිසා ඒ අයට කන්නවත් බැරි. ඇත්ත වශයෙන්ම මම සන්තෝසයි දැන්වත් ජීවන වියදම ගැන එතුමාට අවධානය යොමු වෙලා තියෙනවායි කියලා. මොකද එතුමා ජනාධිපති කාලේ නම් කෑවේ බිව්වේ අපේ ගානේ. ඒ නිසා එතුමා ඒ කාලේ තිබුණ වියදම් ගණන් මං හිතන්නේ දැනගෙන ඉන්න ඇතුව ඇති. මොකද මම මේකට ඉස්සෙල්ලක් බොහොම කෙටියෙන් ඇවිල්ලා පෙන්නන්නම්. ජීවන වියදම කියන කතාවෙදිත් මේ ගොබෙල්සියන් න්‍යාය අනුව කියනවා මේ කවදාවත් නැති විදියට ජීවන වියදම වැඩි වෙලයි කියලා. දැන් උදාහරණයක් හැටියට මම මේ අද
ලබාගත්ත සංඛ්‍යාලයකට අනුව රෝ රෙඩ් රයිස් රතුහාල් රාජපක්ෂලා අපිට ආණ්ඩුව බාර දෙනකොට රුපියල් 91.90යි දෙසැම්බර් මාසේ 2014. නමුත් අද මේ මොහොත වෙනකොට අප්‍රේ මාසේ මැයි මාසේ වෙනකොට 85.86ට තිබුණේ. සුදුහාල් 78.19යි අවුරුදු 4කට පස්සේ රුපියල් 5කින් විතරයි වැඩි වෙලා තියෙන්නේ සුදුහාල් එක 82යි. සම්බයක 92 ඉඳන් 110ට වැඩි වෙලා තියෙනවා. පිටි රුපියල් 97යි එදා අද රුපියල් 90යි. අවුරුදු 4කට ඉස්සෙල්ලා සීනි අද 108යි එදා රුපියල් 100යි. රුපියල් 8ක වෙනසක් තියෙනවා. ඒ වගේම බලන්න අල 104යි එදා අද රුපියල් 89යි. අවුරුදු 4කට පස්සේ ඒක අඩු වෙලා තියෙනවා. ඒ වගේම පරිප්පු 170.3යි අද 147.3යි. රුපියල් 30කටත් වඩා අඩුයි ඒගොල්ලන්ගේ කාලෙට වඩා. මේ වෙනකොට ඇත්ත වශයෙන්ම විශාල වෙනසක් තියෙනව නම් තියෙන්නේ පොල් වල විතරයි. නමුත් පොල් මිලත් දැන් අඩු වෙනවා. පොල් මිල 2014 වෙනකොට තිබුණේ 46.725යි. දැන් රුපියල් 75 දක්වා අඩු වෙලා තියෙනවා. ආ මේ එහෙමනම් ඔබතුමන්ලායි කෑ ගහන්නේ මේක ජීවන වියදම වැඩි වැඩි කියලා. මේ අපේ ජනතාව මේ වගේ මේ රටේම 90%ක් ජනතාව ගොවීන් නෙමෙයි. ඒ අයටත් අපි ඒ අයගේ අපි ගොවීන්ට කොයි තරම් අඩු වුණත් අපි ආණ්ඩුවෙන් සහන දීලා තියෙනවා. අපේ මුදල් අමාත්‍යංශයෙන් ඒ අයට ඒ අඩු වෙනකොට ඒ අයට අලාභයක් නොවෙන්න සහන දුන්න. ඒක රවින්ද්‍ර සමරවීර ඇමතිතුමාගෙන් අහන්න වැලිමඩ පැත්තේ අපි මොනවද කරන්නේ කියලා. ඕක රටට කියන්න. ඔව් කලබල වෙන්න එපා. ගණන් ගියාට SB දිසානායක අන්න හරි. බොහොම හොඳයි. අපි ඔක මතක තියාගන්න ඉස්සරහටත් ඔබතුමාව කෝට් කළම කියන්න. ආයකරේ අපි දෙන්නට එකම ළඟ එකම පැත්තේ වාඩි වෙන්න එච්චර වාසනාවක් නැහැ. ඇයි අපි පොඩි කාලයක් වාඩි වෙනවා ආයිමත් දෙපැත්තට යනවා. දැන් මේ ළඟක් වෙනකම් මෙතන වාඩි වුණා. ඒ ඉතින් ඒ පැත්තේ වාඩි වුණා. හැබැයි මොකක් හරි ඔව් හරි ඒක ඔබතුමා ඉතින් ඒ පැත්තේ ඒ ඔබතුමාගේ ආසනයයිට කතා කරන්න. අපිට රටම බලා ගන්න තියෙනවා. හැබැයි මම මේ කිව්වේ ඔබතුමාටයි මටයි මොකද්දෝ පොඩි අපලයක් තියෙනවා. හා 2001න් පස්සේ මොකද්ද අපලයක් තියෙනවා. මේ ඒ දිසා මිත්‍රෝනි මෙන්න මේ විදිහට විවිධ ජනතාව නොමග යවන සුළු කාරණා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා. ඒ වගේම දැන් කියනවා බදු 120කින් අඩු කරනවායි කියලා. ඔව් කියන්න ලේසි. හැබැයි එතුමා ඒ එක ලිපියකවත් එක සමුග සාකච්ඡාවකවත් 120කින් බදු අඩු කරන්නේ කොහොමද, අඩු කරොත් ඇති වෙන තත්ත්වය මොකද්ද කියන එක විග්‍රහ කළත් නැහැ, විග්‍රහ කරන්න උත්සාහ කළත් නැහැ. ඒ වගේම තමුන්නාස අපි දන්නවා අපි බඩු අඩු කරන්න අනිත් පැත්තෙන් වක්‍ර බඩු වැඩි කරන්න ඕනේ. SP දිසානායක ඇමතුමා හිතනවා දන්නේ ඒකත් හොඳයි කියලා. මොකද ලංකාවේ තමයි වක්‍ර බඩු සහ ඍජු බඩු කියන අනුපාතයේ ලෝකෙ වැඩිම රටක්. අපි VAT සහ වෙනත් වක්‍රාකාරයට අපේ ආදායමෙන් 182%ක් ලබා ගන්නවා. ඍජු බදු වලින් ලබා ගන්නේ 118%යි 2015 වෙනකොට.
සියයට දහතයි මුළු විසියෙක් මිලියන විසියකක් තියෙන රටක මේ අවුරුද්ධ වෙනකොට තිබුණේ රිජු ටැක්ස් ෆයිල් 400,000,000යි. මිලියන විසියකකින් වැඩිහිටියනුත් ඇතිය වගේම මන් දන්නේ මිලියන 12ක් 14ක් වැඩිහිටියන් මිලියන 14ක් විතර ඉන්න රටක රිජු ෆයිල් තියෙන්නේ 104යි. ඒ කියන්නේ කවුරු හරි කඩේට ගිහිල්ලා සීනි ටිකක් ගන්නකොට ඒ ගන්න පුද්ගලයා කොළඹ හතේ මහා මන්දිරයක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මහා කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඉතාමත්ම දුප්පත් පැල්පතක ඉන්න මිනිහත් කඩේට ගියාම සීනි වලට ගෙවන එකම ගාන. මොකද ඒ දෙන්නම ඒ වක්‍ර බදු ගෙවනෝ. ඒ දෙන්නම එක හා සමානව වක්‍ර බදු ගෙවනෝ. අන මේකයි අපි වෙනස් කරන්න ඕනේ රටක් හැටියට. අපි කොහොම හරි මේ අනුපාතය වෙනස් කරගන්න ඕනේ. මේ අනුපාතය වෙනස් කරන්නට නම් බදු ඒ ටැක්ස් නෙට් එක බදු අය කරන ප්‍රමාණය බදු ගෙවන ප්‍රමාණය පුළුල් කරගන්න ඕන. හැමදාම ගෙවන මිනිහට තලල වැඩකුත් දැ. අවංකව ඉස්සරහට ඇවිල ගෙවන ව්‍යාපාරිකයන්ව තල්ලා වැඩකුත් දැ. ගෙවනවාට වඩා 10-12 ගුණයක් ඉන්නවා අඩුම ගාන සතයක්වත් ගෙවන්න නැති අය. ඔය චැනල් කරන දොස්තර මහත්වරු නීතිඥවරු විශේෂයෙන්ම වෘත්තියවේදින් සමහරු ගෙවනවා. නමුත් බොහෝ දෙනා ගෙවන්නේ නෑ. ටියුෂන් මාස්ටර්ලා සමහරු දැන් වමනාවෙන්ම ඉදිරිපත් වෙනවා. දැන් එයාට තේරෙනවා මේක කළ යුතු දෙයක් කියලා. ඇත්ත වශයෙන්ම මම සන්තෝෂයි කියන්න මේ අපි මේ නව ආදායම් බදු පනත අප්‍රේල් මාසේ පළවෙනිදා ගිය මාසේ ඉස්සෙල්ල මාසේ පළවෙනිදා ආරම්භ කරයින් පස්සේ පළවෙනි මාසයේදී විතරක් අලුත් බදු ලිපි ගොනු 41,000ක් සති තුනකදී ඇරලා තිබුණා. ඒ කියන්නේ දැනට තියෙන මුළු ගානෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් මාසයක් ඇතුළතදී තමන්ගේ උවමනාවෙන්ම ස්වේච්ඡාවෙන් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා කටයුතු කරලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මොකද අපිත් බලාපොරොත්තු වෙන්නේ 2020 වෙනකොට එන අවුරුද්ද අන්තිමට ඊළඟ අවුරුද්දේ වෙනකොට අපි බලාපොරොත්තු වෙන විදිහට ඍජු බදු ගෙවන ප්‍රමාණය වැඩි කරගත්තොත් මගේ ඉලක්කය වැට් බද්ද 2.5%කින් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගෙවන බද්ද අපේ ආහාර ද්‍රව්‍ය වලට ගෙවන බද්ද අපේ ඇඳුම් පැළඳුම් වලට ගෙවන බද්ද අපේ බෙහෙත් වලට ගෙවන බද්ද 2.5%කින්වත් අඩු කිරීමේ ඉලක්කය ඇතුවයි අපි කටයුතු කරන්නේ. ඇත්ත වශයෙන්ම 1950 ඉඳලා අපේ රාජ්‍ය ආදායම දිහා බැලුවොත් සෑම වසරකදීම රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩි වෙලා තියෙනවා. 1950දී ආදායම බිලියන 0.6යි වියදම බිලියන 0.8යි. ඒ කියන්නේ අයවැය හිඟේ තිබුණේ 0.2යි. ඒක 1960 වෙනකොට අයවැය හිඟිය 0.4 දක්වා වැඩි වුණා. 2005 වෙනකොට අයවැය හිඟය බිලියන 0.1 ගණන් වල තිබුණේ හිඟය බිලියන 172 දක්වා වැඩි වුණා. ඊට පස්සේ 2014 අපි ආණ්ඩුව බාර ගන්නකොට අයවැය හිඟය 0.2
එක්දස් නමසය පණහි තිබුණනායවෑ හිංගිය දෙදස් පහළවේ මුල වෙනකොට අතසිය විසි නමයයි දසම පහයි. බිලියන. මෙතර මන් ප්‍රතිසතයක් රං ගුමියෝ කරන්නේ මන් දෙන්න. දෙසිය දෙදස් පහළවේ දෙදස් දාහතේ මේ හිංගේ හයසිය අසුව අට ඔඩ්ඩා කඩු කරගත්ත නමුත් හයසිය අසුව අටයි මේ අවුරුද්ධ අපි හිතනවා මේක හයසිය හැත්ත පහදක්වා අඩු කරගන්න පුළුවන් වෙනවයි කියලා. ඇත්තවාසයෙන්ම මේක මම හිතන්නේ මේ කාලය තුළදී අපි ලබපු විශේෂ ජයග්‍රහණයක්. ඒ පමණක් නෙමේ අවුරුදු හැටකට පස්සේ මංහිතන හැටියට සර් ජෝන් කොතලාවලගේ ආණ්ඩුවට පස්සේ අපේ ප්‍රාථමික ගිනුමේ අතිරික්තයක් ප්‍රථම වතාවට වාර්තා කළේ ගිය දෙසැම්බර් මාසේ 2017. ඉතින් මෙහෙම තියෙද්දී 20%කින් බදු අඩු කරනවායි බදු අඩු කරනවායි කිව්වම ඇත්තවාසයෙන්ම මට නම් පේන්නේ එතුමා කියන්නේ ඔය කියන බදු ඍජු බදු අඩු කරනව නම් එහෙමනම් එතුමාට අනිත් පැත්තෙන් අර වක්‍ර බදු විශාල වශයෙන් වැඩි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් වැට් බද්දෙන් තමයි 2005 වෙනකොට අපේ මුළු ආදායමෙන් 41.2% ආවේ වැට් බද්දෙන්. ඒක අපි 2016 වෙනකොට 16.2 දක්වා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ වැට් බද්දෙන් මැට් මත යැපෙන එක අපි අඩු කරලා තියෙනවා. හැබැයි දැන් මේ 2016 වෙනකොට එක්සයිස් ටැක්ස් එක මේ සුරාබදු ටැක්ස් එක අපේ ආණ්ඩුව යටතේ අපේ මුළු ආදායමෙන් 36%කටම වගකිය. මහින්ද රාජපක්ෂ යටතේ ඒක 22%කට තිබුණේ මොකද ඒගොල්ලන් බේබද්දන්ට හොරාරක්කුකාරයන්ට වල්ලාරක්කුකාරයන්ට ගෙන් පැවතුණ ආණ්ඩුවක් නිසා අපි බියරොල මිල අඩු කරලා කිරීම තුළින් මේ වෙනකොටත් අරක්කු බීම අරක්කු සේල්ස් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. මට කොච්චර වෙලා
තියෙනවා
මට ඉතාමත්ව සුළු වෙලාවත් දීලා තිබුණේ. ඒ නිසා මිත්‍රවනි මම මොකක්ද නෑනේ අරක්කු බීමත් දැන් ඔබතුමාගේ ෆිගර්ස්ම තමයි මේ කාලේ මෙතන ඉන්නකොට මම පාවිච්චි කරේ. මෙතන ඉඳන් මට ගොඩක් උදව් කරා. කෙසේ වෙතත් ඒක ඇත්තක් තියෙනවා. හැබැයි අපි අනිත් පැත්තෙන් විශේෂයෙන් අපේ කන්ට්‍රෝලර් ජෙනරල් එහෙම එක්සයිස් එකේ විශාල මෙහෙයුමක් කරලා දැන් අර වල්රා කියන නිෂ්පාදනය බේරුවල වගේ පැතිවල විශාල වශයෙන් අඩු කරලා තියෙනවා. නමුත් මම කියන්නේ ඒක තාමත් අභියෝගයක්. ඒ වගේම මමත් හිතනවා ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම දුප්පත් මිනිස්සුයාගේ බීම වෙන ගල් අරක්කු බෝතලේ නම් ඊට වඩා අඩු වෙන්න ඕනේ කියලා. නමුත් ඒක ඔබතුමන්ලාගේ අවසරය දෙනවා නම් අපිට කරන්නත් පුළුවන්. ඔබතුමාලා කිව්ව මේ මුළු ආණ්ඩුවේම මේ ඒ වගේම අපි මේ බදු සංශෝධනය කරනවා. හැම දෙයක්ම අපි මේ බොහොම ඇත්තට ඉතාමත්ම සංවේදී ආණ්ඩුවක් හැටියට අපි ඒ පනතෙත් අඩුපාඩු තියෙන තැන් පෙන්වුවම අපි ඒ වෙනකොට සංශෝධනය කරලා තියෙනවා. මේ වෙනකොට විශේෂයෙන්ම අපි අර කුඩා 18-15 දරුවන්ගේ බදු අය කිරීම පසුගිය ආණ්ඩුවෙනුත් රාජපක්ෂ යුගයේ මේ විත්හෝල්ඩිං ටැක්ස් එක තිබුණා 12%. අපි ඒකත් නැති කරා. දැන් ඒක ඒවා සියල්ල නැති කරලා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරි සති කීපය තුළදී ගේනවා. ඒ වගේම කර්තෘවරුන්ගේ ඒ අයකරපු බද්ධ අපි කිව්වා ඒ අපි පිළිගත්ත ඒ අඩුවක් කියල යනුව අපි අවසානයේදී එකගුණා රුපියල් මාසකට පනස්දාහකට වඩා රෝයල්ටීස් ලබන ලැබුවොත් විතරයි බදු ගහන්නේ කියලා ඒ කියන්නේ අවුරුද්දකට ලක්ෂ පහකට වැඩියෙන් රෝයල්ටීස් ලැබෙනව නම් යම් බද්දක් ගෙවන්න වෙනවා ඊට අඩු කාටවත් බදු අය කරන්නේ නැහැයි කියන නිගමනයටත් අපි ඇවිල්ලා මේ සංශෝධන කීපයක්ම අපි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා ඒ නිසා මම මේ වෙලාවේ මීට වඩා තවත් කතා කරන්න විශාල ප්‍රමාණයක් කියනවා ඒ වගේම තවත් කියන්න විශාල ප්‍රමාණයක් තිබුණත් මම මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට කියනවා කරුණා කරලා ජනතාව නොමගාවන සුළු බොරු කියන්නේ නැතුව ඔබතුමාට ඇත්ත වශයෙන්ම මේ බදු ගැන ප්‍රශ්නයක් තියෙනවනම් සාධාරණ තර්ක විතර්ක තියෙනවනම් අපි මේ පත්තරවලට බොරු කියන්නේ නැතුව මේක මම මේ අභියෝගයක් නෙමෙයි එතුමාට ඒක මම කියන්න ඒකත් බොහොම හොඳ බොරු නෙමෙයි ඒක 100%ක් ඇත්ත. ඔබතුමාත් අයිමත් මන් දැක්කා මමත් අභියෝග කරනවා. හරි. අපි බාරගත්තා. නෑ නෑ මේ 2014 අපි නෑ ඉන්න ඉන්න දැන් නෙමෙයි. අපි දැන් මේ තව වෙලා ගන්න ඕනේ ඔබ ඔබතුමාගේ අභියෝගය පිළිගන්නවා ඔබතුමා අපේ අමාත්‍යාංශයට ලිපියක් මං හිතන්නේ තොරතුරු දැනගැනීමේ පනතට පිට වෙන්න ඒව ලියලා තියෙනවා ඒ සම්පූර්ණ විස්තර ඔබතුමාට දෙන්නම් මට ඇත්ත වශයෙන්ම ඔය ඔබතුමාම බාධා කරපු ඔබතුමාම එපයි කියපු තොරතුරු දැනගැනීමේ පනත අද ඔබතුමාගේ පිහිටට ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඇයි ඔබතුමන්ලා තමයි තරු ජයසූරිය මන්ත්‍රීතුමා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට ඔබතුමන්ලා ආණ්ඩු පක්ෂයේ පූර්ණ බලය පාවිච්චි කළා මේක ආණ්ඩුවේ සාකච්ඡා කරන්නවත් දුන්නේ නැහැ මේ ඔබතුමා ආණ්ඩුව නෙමෙයිද එතකොට ඔබතුමා ආණ්ඩුවේ නෙමෙයිද හිටියේ
මෙයා හිටියා
ඔව් මෙතුමා තමයි ආණ්ඩුවේ ඉඳගෙන මිනිස්සෙකුට දවසකට රුපියල් 2000කට මාසෙකට
ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක සොයිසම් මන්ත්‍රීතුමා
සභාපතිතුමා මුදල් ඇමතිතුමා කරුණු පැහැදිලි කර ගැනීමක් ගරු ඇමතිතුමා
සොයිසම් මන්ත්‍රීතුමා ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ගරු සොයිසම්මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10 කාලය තියෙනවා ඒ වෙලාවට කතා කරන්න කරුණාකරලා බොහොම ස්තුතියි ගරු සුනිල් හඳුනෙත් මන්ත්‍රීතුමා මාදුරු ගුණාදර මන්ත්‍රීතුමා
මේ ගරු එතුමා මගේ නම සඳහන් කරලා කියපු නිසා කිසි දවසක මම පවුලක් රුපියල් 2500කින් කන්න පුළුවන් කියලා කියලත් නැහැ මම දාපු කැබිනට් පත්‍රිකාවක් මම දාපු කැබිනට් පත්‍රිකාවක මේ මඩ ගැහිම සඳහා උපන් හපනෙක් වන එතුමා විසින් මේ කරන ප්‍රචාරයට මං උත්තර දෙන්න
ඕඩර් ප්ලීස්
තමයි සල්ලි වියදම් කරලා
ගරු මන්ත්‍රීතුමා
ආජනයගේ බදු මුදල් වියදම් කරලා පට්ටපල් බොරු දෙන්න
ඕඩර් ප්ලීස් ගරු සුනිල් රදනත් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමා නියෝජ්‍ය කතානායක ධූරයට තේරීපත් වීම පිළිබඳව මමත් අපේ පක්ෂයේ වෙනුවෙන් අපේ කණ්ඩායමෙත් සුභපැතුම් ඉදිරිපත් කරනවා මොකද ඔබතුමා ඊටාම නිහතමානී මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයේ හැමෝමත් එක්ක සාධාරණ විදියට කටයුතු කරන්න ඔබතුමාට හැකියාව ලැබෙයි කියලා ඒ වගේම අපේ බඳුළු ගුණවර්ධන මන්ත්‍රීතුමා කියපු එක මං හිතන්නේ එක විදියකට හරි එතුමා 2500කින් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වේ ආණ්ඩු පක්ෂින් දැද්දි එතුමා කිව්වේ නැහැ කියලා කියන්නේ විපක්ෂින් දැද්දි ඒක හරි ඒ කියන්නේ එතුමාගේ ඒ කියන්නේ කිව්වේ කොයි පැත්තින්ද ගන්ද කියන එක තමයි වැදගත්කම තියෙන්නේ
ගරු බඳුරු ගුණාන්දර මහත්මයා ඔබතුමා එතුමාට කතා කරන්න ඉඩ දෙන්න කරුණා කළා හරි
ඔබතුමාගේ නම කියන්න සිද්ධ වෙනවා ඉතින් සිද්ධ වෙනවා උඩ පහින්න එපා
බඳුරු ගුණාන්දර මහත්මයා
ජීවත් වෙන්න පුළුවන් කියලා කවදාක්වත් කියලා.
හරි හරි.
මම කියලා තියනවා නොමැරි.
දැන් එතුමා කියන්නේ
ජීවත් වෙනවා 2500 කින්. මොකද ඒ මගේ අධ්‍යාපන පීඨවල හිටපු ළමයිට ඒ කාලේ 2500යි ගෙව්වේ ඒක 3000ට වැඩි කරගන්න කැබිනට් පේපර් එකක් දාපු එකට තමයි මේ හදලා
තියෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. කරුණාකරලා. බොහොම ස්තුතියි.
පැහැදිලි. එතුමා කිව්වේ මම කියන්නේ ඒකයි. එතුමා කිව්වේ පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා නෙමෙයි. මහපොළ ශිෂ්‍ය ලාභියෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා. මහපොළ ශිෂ්‍යත්ව ගාන. එතකොට එතකොට එතුමා කියලා තියෙන්නේ මේ පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා නෙමෙයි. විශ්වවිද්‍යාලයේ ඉන්න ළමයෙකුට මහපොළ ශිෂ්‍යත්වෙන් ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන්නේ. ලැබෙන ගාන. ඔව් ඒක තමයි. එතුමා දැන් ඒක ආණ්ඩුපැත්තේ හිටපු හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඒ වෙලාවේ ඔයා කිව්වේ පවුලකට කියලාම කියපන් කියලා. ඒක තමයි උනේ. මම මේ මේ විවාදෙදී තව පැටලෙන්නේ නැහැ ඔය කියන්නේ. ඒකදී එතුමාගේ විශේෂ දැනුමට වෙච්ච අසාධාරණය ගැන මම කනගාටු වෙනවා.
එතුමාව මහින්ද මහත්තයා කතා ලියනවා.
ඔව්. එතකොට දැන් මේ අද සාකච්ඡා කරන මාතෘකාව පිළිබඳව මම හිතන්නේ විශේෂ වාර අමාත්‍යතුමා හැටියට ඔබතුමාට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්කම තිබුණා නම් හොඳයි කියලා. මොකද අද කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම පානීය නොවන ස්පීතු ආනයන සුරාබදු පිළිබඳවත් රටබීමහල් තැබෑරුම් අරින වෙලා පිළිබඳවත් කාන්තාවන් තැබෑරුම් හා හෝටල්වල අනුමත බලපත්‍රලත් ස්ථානවල සේවයේ දෙවීම් පිළිබඳවත් අයින් කරගත්.
දැන් ලොකු සංවාදයක් සුප්‍රීම් කෝට් එකේ නඩුව දැන් හෙටත්
ඊළඟට අර ස්පිරිත්වල පල්පය ගැන මට පල්පය කියන එක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මේකේ. නමුත් හරි. නමුත් මේකදී දැන් විශේෂ ප්‍රශ්නේ තියෙන්නේ මේ පොදුවේ ගත්තොත් ගරු එමත්තුමා මේ ස්පිරිත්තු ආනයනයේදී ඒ වගේම රටබීම වලටත් වරින් වර අරක්කු වලට අරක්කු වර්ග වලට ආණ්ඩුව බදු ගහනවා. දැන් මේකෙදිත් රුපියල් 6ක බද්දක් 1.50ක බද්දක් ආදි වශයෙන් බදු තමයි මේ යෝජනා කෙරෙන්නේ. අර ඔබතුමා විග්‍රහ කරපු වක්‍රබදු සහ ඍජුබදු කියන ක්‍රියාවලියේ ඒක ඉතාම හොඳ විග්‍රහයක් ඔබතුමා ඉදිරිපත් කරා. ඒ වගේම මේ විග්‍රහයට අනුව ඔබතුමාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා නම් අපි විශ්වාස කරනවා යම් ප්‍රමාණයකට ජනතාවට සාධාරණයක් වෙයි කියලා. මොකද ඍජුබදු අවශ්‍යයකින් අරගෙන වක්‍රබදු ප්‍රමාණය අඩු කරන ප්‍රතිපත්තිය. එතෙන්දී හැබැයි මේ බදු ගෙවන ප්‍රමාණය සහ බදු ගෙවනමට අදාළ එහෙත් බදු නොගෙවන ප්‍රමාණය. දැන් ඔබතුමා කියප ආකාරයට සති 3කදී 41,000ක් ෆයිල් ඇරුණෙත් මිලියන 21කින් දැනට ලක්ෂ 4යි ෆයිල් තියෙන්නේ කියන්නේ කාගෙද? එතකොට ඒකදී ඍජුබදු වලට අදාළව නිශ්චිතව. ඒ ඍජුබදු වලිනුත් ඇත්තටම ඍජුබදු ගෙවිය යුතු. එහෙත් නොගෙවෙන අය. ගෙවීමෙන් පැහැර හරින අය. මගහරින අය අඳුර ගන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තියෙන යාන්ත්‍රණේ. ඔබතුමාගේ අමාත්‍යංශයට තියෙන යාන්ත්‍රණේ. මොකද්ද? මොකද හේතුව දැන් මේ සුරාබදුම ගන්න ප්‍රශ්නෙට. ලංකාවේ සුරාබදු ක්‍රියාවලියට සම්බන්ධ ඉස්කාගාර පවත්වගෙන යන හැබෑවටම බදු ගෙවිය යුතු අය බදු ගෙවනවද? දැන් අපි බද්දක් පැනෙව්වට පස්සේ මේ අදපන ඕන වගේම පානීය නොවන ස්පිරිතු ආනයන කිරීමට බදු පැනෙව්වන් පස්සේ වෙන දේ තමයි සමහර පානීය නොවන ස්පිරිතු ගෙනල්ලා ස්පිරිතු හදන. ඒ කියන්නේ සුවඳ විලවුන් වර්ග වෙනත් වර්ගවලට රසායනික ද්‍රව්‍ය හැටියට යොදව ගන්න තියෙන ස්පිරිත්තුනේ මේ පානීය නොවන ස්පිරිත්තු කියන්නේ. ඒවා ගෙනල්ලා ඒ ස්පිරිත්තු අරගන්නවා ඉස්කාගාර පවත්වගෙන යන අය. එතකොට පානීය නොවන කියන කැටගරියටදී ඔවුන්ට ලැබෙන බදු සහනයක් තියෙනවා. ඒ බදු සහනය ගන්නව හැබැයි ඉස්කාගාර අයිතිකාරයෝ. ඒ හින්දා මම කියන්නේ ගරු ඇමතුමා ලංකාවේ ඉස්කාගාර පවත්වගෙන යන අය ගොඩක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිහිප දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතිවා තියෙනවා. ඔබතුමා දන්නෝ. ඊළඟට පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න ඇලෝසියස් මහත්තයා. ඇලෝසියස් තමයි ලංකාවේ මං හිතන්නේ ඉස්කාගාරවල ඇලෝසියස් කියන නම පාවිච්චි නොකරට වැඩිපුරම ඉස්කාගාර පවත්වගෙන යන එක්කෙනෙක්. එතකොට අන්න එහෙම ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ අමාත්‍යංශයට පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට කියන්න ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙන සහ ලියාපදිංචි නොවෙච්ච ඉස්කාගාර මොනවද? ඒ ඉස්කාගාරවල නිෂ්පාදන කරන ප්‍රමාණයට බදු ගෙවනවද? බදු කොච්චර අය ගන්න පුළුවන්ද? කළුතර මෙන්දිස් ඉස්කාගාරේ විස්පාදනය කොච්චරද මෙන්ඩිස් කියන්නේ ඇලෝසියස්ගේ එකක් ඒ මෙන්ඩිස් ස්කාගාරයේ නිෂ්පාදන කරන ප්‍රමාණයත් වෙළඳපොළේ අලවි වෙන ප්‍රමාණයත් ඒ අවුරුදුවල සහ මාසවල දිනවල ඊට අදාළව ගෙවල තියෙන බදු ප්‍රමාණයත් ගත්තොත් බලා ගන්න පුළුවන් දැන් අපි කවුරුත් දන්න මෙන්ඩිස් ස්කාගාරෙන් බදු ගෙවල තියෙන ප්‍රමාණයට වඩා මන්ත්‍රීවරුන්ට අල්ලස් ගෙවල තියෙනවා කියලා කතාවක් තියෙනවා මන්ත්‍රීවරුන්ට සල්ලි බෙදපු එක තැනක් තමයි ඔය ස්කාගාරවලි ඇලෝසියස්ගේ දැන් ඇලෝසියස්ට තියෙනවා නම් මන්ත්‍රීවරු සල්ලි වලට ගන්න පුළුවන් හැකියාවක් ස්කාගාර සල්ලි වලින් ඇලෝසියස්ගේ ඒ සල්ලි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගන්න පුළුවන් නම් ආදායම් බදු හැටියට නිෂ්පාදන බදු හැටියට ස්කාගාර බදු හැටියට අන්න ඍජු බදු අල්ලන එක ක්‍රමයක් ඍජු බදු ගන්න එක ක්‍රමයක් දැන් මේක ඇලෝසියස්ගේ මන්ත්‍රීවරුන්ට ආවයි කියලා මන්ත්‍රීවරු බදු ගෙවන්නේ නැත්තම් ඒත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්නේ කියන්නේ ස්කාගාර යටතේ ස්පිරිතු යටතේ අරක්කු නිෂ්පාදනය යටතේ බදු එන්න ඕන නම් එන්න ඕන දෙයියන්ගේ දේ දෙයියන්ට සීසර්ගේ දේ සීසර්ට වගේ මේක යන්න ඕන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටනේ දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යන්න තියෙන සල්ලි එන මන්ත්‍රීවරුන්ගේ අතට අන්න ඒක නිසා මන්ත්‍රීවරුන්ගේ අතට එන්නේ නැතුව ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටම ඇලෝසියස් හරහා යවා ගන්න ක්‍රමවේදයක් දැන් ඔබතුමා හදන්න ඕන කියන්නේ ඍජු බදු ෆයිල් ප්‍රමාණය වැඩි කරනවා කියලා සමහර විට මාඛරේ බදු අනුපාතය යටතේ ගැනෙන අහිංසක මිනිහෙක්ගේ ෆයිල් එක වැඩි කරයි කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ මිනිහා ඊට පස්සේ ගිහලා කංකේන්ද්‍රී ගාන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් අල්ලගෙන මට මේක ගෙවන්න බෑ කියලා. දැන් ඔබතුමා හොයලා බලන ඔය ඍජු බදු ෆයිල් අරපු අයගෙන් කී දෙනෙකුට ඇත්තටම ව්‍යාපාර සාර්ථක වෙලා තියෙනවද? ගෙවා ගන්න පුළුවන්ද? පුළුවන් කමරද ගෙවන්නේ කියලා? එහෙම නැහැ. ඒකින්ද ඇත්තටම ඔබතුමාගේ අමාත්‍යංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් යාන්ත්‍රණය හදන්න ඕන ඍජු බදු ෆයිල් ප්‍රමාණය වැඩි කරන්න විතරක් නෙමෙයි ඒවට අදාළ අය ගෙවන්න මොකද අපේ රටේ දුම්කොළ ආයතන තියෙනවා දුම්කොළ බද්ද ඔබතුමාලා වැඩි කරනවා වැඩි කරනකොට සිගරට් එකේ ගාන වැඩි වෙනවා සිගරට් එකේ ගාන වැඩි වුණාම අහිංසක මිනිහෙක් ගෙවන්න ඕන වක්‍ර බද්ද හැටියට සිගරට් බොන එක අඩු කරන්න ඕන ඒක වෙනම කතාවක් නමුත් බොන මිනිහා බොනවනේ අරක්කු බොන මිනිහා බොනවා එතකොට අවසානෙ වෙන්නේ මොකද්ද සිගරට් බොන මිනිහා අරක්කු බොන මිනිහා බදු ගෙවනවා බොන මිනිහා ගෙවනවා සිගරට් එකේ මිල වැඩි වුණාම අරක්කු බෝතලේ මිල වැඩි වුණාම කැමැත්තෙන් නෙමෙයි අකමැත්තෙන් ගෙවනවා බදු ගෙවන්න කියලා නෙමෙයි බොන්නේ බොන්න පුරුදු වෙච්ච හින්දා බොනවා බොනකොට බදු යනවා නමුත් ඇත්තද මොකද්ද නිෂ්පාදකයාගෙන් බදු අය කරනවද ඇලෝසියස් ලගින් හරියට අය කරගන්නවද නැත්නම් ඒ දුම්කොළ සමාගම් වලින් ඇලෝසියස් වගේ ඉස්කාගාර අයිතිකරුවන්ගෙන් බදු අය කරගන්නවද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් මුදල් අමාත්‍යාංශයත් ක්‍රියා කළ යුතු වන්නේ බදු ගෙවිය යුතු හැබෑ කෙනා කවුද කියලා අඳුරගෙන හරි කෙනා කවුද කියලා අඳුරගෙන ඔහුගෙන් බදු අය කරගන්න. නැතුව ඍජු බදු ෆයිල් ප්‍රමාණය වැඩි උනායි කියලා මම හිතන්නේ ෆයිල් ප්‍රමාණයෙන් මේක මනින්න එක සාධාරණයි කියලා. බදු ගෙවන්න අයිති බදු ගෙවිය යුතු එහෙත් නොගෙවා පැහැර හරින සැබෑ අයිතිකාරෝ ටික අල්ලගන්න එක තමයි වඩා වටින්නේ කියන එක තමයි මගේ අදහස. ඒකට ඔබතුමාට මොන හරි යාන්ත්‍රණයක් හදාන්න පුළුවන් නම් ඇත්තරම දේශීය ආදායම් නිලධාරින් එක විතරක් නෙමෙයි CID එකත් සම්බන්ධ කරගන්න වෙයි. වංචා විමර්ශන ඊළඟට ඔය තියෙන අර වැටලීම් හදිසි වැටලීම් මාංශය ඔය ඒ ඔය වගේ කට්ටිය හොඳට දන්න මේ තොරතුරු. කවුද නොගෙව ඉන්න කට්ටිය කාගේ ළඟද තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා දන්නෝ. ඒ වගේ රහස් පොලිසියත් සම්බන්ධ කරගත්ත ඒකේ නිලධාරින්ගේ සහයෝගයත් අරගත්ත ඔබතුමාගේ නිලධාරින් හුඟක් අය දන්නෝ මේවා. සුරාබද්ද පාර්තමේන්තුවේ ඉන්න හරියටම ගෙවන්න ඕන තැන කොතනද කියලා දන්න එහෙත් අය කරගන්න නැති උගදෙනි. ඒ අය දන්නෝ. මෙන්න මේ අය තමයි ගෙවන්න ඕන අය. නමුත් අය කරගන්නේ නැහැ ගෙවන්නේ නැහැ. මොකද ඒවට වෙන වෙන ක්‍රමවේද හදාගෙන තියෙනවා. මං කියන්නේ නැහැ ඒක පගාව කියලා. නමුත් යාන්ත්‍රණයක් හදාගෙන ඉන්නවා. මොකද බදු ගෙවන්න ඕන කෙනා දන්නෝ මං කොච්චර ගෙවන්න ඕනද කියලා. ඒකින්දම ඔහු දන්නවා මම නොගෙව ඉන්න ක්‍රමවේද හදාගන්න නම් මට කොච්චරද පාඩු වෙන්නේ කියලා. ඇත්තරම ගත්තොත් මං විශ්වාස කරනවා ඔය යාන්ත්‍රණය ඇතුළේ සුරාබද්ද දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රේගු දෙපාර්තමේන්තුවේ යම් ප්‍රමාණයක් ඉන්නවා. ඔය අයගෙන් ඔය ඒ විදිහට බදු ගෙවි යුතු අයගෙන් ජාවාරම් කරුවන්ගෙන් පඩි ලබන ලැයිස්තුවක් තියෙනවා. පඩි ලබන ලැයිස්තුවක් තියෙනවා. රජයේ නිලධාරියෙක් හැටියට පඩිය ගන්න වගේම ඒ වගේ අයගෙන් පඩි ලබන ලැයිස්තුවක අය ඉන්නවා. අන්නේ පඩි ලබන ලැයිස්තුව ඔබතුමා අඳුරගත්තොත් හරියට මං හිතන්නේ ඒගොල්ලන්ට පඩිය පොඩ්ඩක් රජේ වැඩිකල් දුන්නක් කමක් නැහැ. මොකද ඊට වඩා ලොකු ආදායමක් ආදායම් දෙපාර්තමේන්තුව තුර ගන්න පුළුවන්. ඒ පඩි ලබන ලැයිස්තුව හරියට බදු අය කර යුතු අයගෙන් බදු අය කරනවා නම් ඒගොල්ලොන්ගෙන් පඩි ගන්න නැතුව ඒගොල්ලොන්ගෙන් පඩි ගන්න නැතුව බදු අය කරවොතින් රජයට විශාල ආදායම් බදු එකතු කිරීමක් ගන්න පුළුවන්කම තියෙනවා. මට ඒ ගැන කියන්න තියෙන්නේ පමණයි. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා දැනට ඔය රේගු දෙපාර්තමේන්තුව මැදිහත් වීමක් නිසා රටේ සැමන් සම්බන්ධ ප්‍රශ්නයන් මතුවලා තියෙනවා. සැමන් යම් ප්‍රමාණයක් චීනෙන් ගෙන්නන විශේෂ සැමන් වර්ගයක් මැකරල් සැමන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට කුඩාම මේ සතෙක් පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඒ සැමන් වල ඉන්නවායි කියලා මීට කලින් ඒ සැමන් ගෙනල්ලා තියෙනවා. ඒ සැමන් අද ලංකාවට ගේන එක නතර වෙලා තියෙනවා චීන රජයේ. එතන තියෙන ප්‍රශ්න තමයි ගරු ඇමතුමා ඒ යම් උෂ්ණත්වයකදී ඒ හදනකොට ඒ මාළුවගේ ඇඟෙන් මැකරල් මාළුවගේ ඇඟෙන් එවැනි කුඩා සතෙක් ස්වභාවික වෙනවා කියන ඒක ඒක මීට කලිනුත් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ෆුඩ් කන්ට්‍රෝල් එකවත් SLAS එකවත් මේක නතර කළ නැහැ. ඒක මිනිසුන්ට අහිතකර එකක් හැටියට නෙමෙයි තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ හදිසි මැදිහත් වීමක් වෙලා මේ වෙනකොට ඒ චීන රජයෙන් ගේන සැමන් ගේන එක නවත්තලා තියෙනවා. ඒක මාක්‍රි වෙළඳ මාෆියාවේ තියෙන ගැටලුවක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔබතුමා මේ ගැන හොයලා බලන්න. මොකද මේක රාජතාන්ත්‍රික වශයෙන් ගත්තොත් චීන රජයත් එක්කත් ඔබතුමාලට යම් කිසි පැටලවිල්ලක් ඇති වෙන්න පුළුවන් කටයුත්තක් කියලා මම හිතනවා. මොකද ලංකාවට වැඩිම සැමන් මාළු ගෙන්නන රටවල් අතරේ චිලි රජය වගේම චීන රටත් ප්‍රධාන වෙලා තියෙනවා. ඒ නිසා ඒක ඇත්තටම ශරීරයට අහිතකර එකක්ද මිනිසුන්ට ඒක ගැටලුවක් තියෙනවද එමත් නම් එක වෙළඳ මාෆියාවේ තියෙන තරඟයක් නිසා ඇති වෙච්ච එකක්ද කියලා හොයලා බලලා ඔබතුමා ෆුඩ් කන්ට්‍රෝල් එකත් එක්කත් SLAS ආයතනයත් එක්කත් මේ ප්‍රශ්න නිරාකරණය කරන හොඳයි. මොකද මේ සැමන් ගෙන්නන චීන රටේ ඒ ආයතන ගත්තොත් SLAS සම සහතික ලැබපු ප්‍රමිති ආයතනයත් අනුමත කරපු මීට කලින් ෆුඩ් කන්ට්‍රෝල් එකත් අනුමත කරපු මීට කලින් ෆුඩ් කන්ට්‍රෝල් එකත් ආහාර පාලන දෙපාර්තමේන්තුවත් අනුමත කරපු චීන රටේ ආයතන මගේ ආයතන වෙනුවෙන් මේ කතා කරන්නේ. නමුත් ක්‍රියාවලියක් හැටියට මෙච්චර කාලයක් ඒ ලංකාවට මැකරල් සැමන් ගෙනාපු අයට මේ තහනම් පැනවිලා තියෙන නිසා ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලත් මම ඉල්ලා හිටිනවා. මොකද මේ පිළිබඳව රාජතාන්ත්‍රික වශයෙන් උත් මොකද අපි දන්නවා චීන රට ගත්තොත් එහෙම ඒ තානාපති කාර්යාලය එහෙම ඔවුන් මේ දේශපාලන වශයෙන් අපට ආධාර දෙන්න විතරක් නෙමෙයි ඔවුන්ගේ ආයෝජන ආරක්ෂා කිරීම පැත්තනොත් ඔවුන් සැලකිලි ප්‍රමාණකින් මැදිහත් වෙනවා කියලා මම විශ්වාස කරන නිසා ඔබතුමාගේ අවධානය ඒ පිළිබඳව යොමු කරනවා. විශේෂයෙන්ම අර කාන්තාවන් තැබෑරුම්වල සේවය දෙවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ඒක නතර කරනවා නම් මං හිතන්නේ ඒක ගරු කරනවා. ඒ නිසා ඒ ගැන මම මේ විවාදයේදී කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගැසට් නිවේදනය ඉවත් කරගෙන තියෙන නිසා බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.
බොහොම ස්තුතියි.